දන්නේ මොනවද කියලා. මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් නේ මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝන් අද 2022 අප්‍රේල් 10 වෙනිදා රටකරන හැරි පොඩ්කාස්ට් එකේ 90 වෙනි කොටසත් එක්ක එකතුන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 89 වෙනි කොටසත් එක්ක එකතුන ඒ අපේ ලයිව් එක වෙලාවේ ඒකට සපෝට් කරපු හැමෝටමත් අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඉස්සරහටත් ඒකට තිබුණු හොඳ ප්‍රතිචාර හන්දා ඒ වගේ ලයිව් කීපයක් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.
අද අපේ 90 වෙනි පොඩ්කාස්ට් එකේ මාතෘකාව තමයි අරගලයේ අනාගතය.
බොහොම විප්ලවකාරී දවස් කීපයක් ගත වුණා. මේ මුළු අප්‍රේල් මාසෙම ලංකාව ඇතුලේ ඒ කියන්නේ වෙනදා මේ ප්‍රශ්න ගැන කතා නොකරපු මිනිස්සු දේශපාලනය ගැන සංවේදී වෙන්න පටන් අරන් තියෙනවා සහ අරගලයට එකතු වෙන්න පටන් අරන් තියෙනවා. බය නැතුව අරගලය කියන නම පාවිච්චි කරන දැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපිත් ඒ නම පාවිච්චි කරනවා. ඒකත් එක්ක මෙතන ඉඳන් කොහෙටද අපි යන්න ඕනේ කියන මාතෘකාව ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි අමතක නොකරන්න ඕනේ දේ තමයි ඊයේ බොහොම වැදගත් දවසක් ගෝල් ෆේස් එකට ලොකු සෙනගක් ආවා නේද? ඒ කියන්නේ
ඔය ඇත්තටම ඊයේ මිසු එක වෙලාවල් වලට වැල නොකැඩී ආවා කිව්වොත් හරියට
සංවිධානාත්මක බවක් නැතුව
මම ඇත්තටම මේකට එන්න ඕනේ කියන හැඟීමකින් ආවා. පාන්දර 1-2 මිනිස්සු එන ප්‍රවණතාවයක් තිබුණා.
ඒ කියන්නේ ගොඩ දෙනෙක් එතෙන්ට එන ගොඩ දෙනෙක් කියන්නේ මේ දේශපාලන පක්ෂ නැතුව වෙන අර ඒගොල්ලන්ට තියෙන වෙන ඇජෙන්ඩාස් නැතුව ගෝට වෙලවන්න මේ රාජපක්ෂලට මිනිස්සුන්ගේ බලය පෙන්වන්න කියන්නේ හොඳ යහපත් අරමුණෙන් මිනිස්සු ගෝල් ෆේස් එක ඉස්සරහට එනවා. ඇවිල්ලා බොහොම සාමකාමීව තමන්ගේ විරෝධය දක්වනවා. ඉතින් තෙන්දි ඔයාට හිතෙන විදියට මේක දැකලා අපේ අරමුණක් තියෙනවනේ මේ උද්ඝෝෂණ වල ගෝඨාභය රාජපක්ෂ එයාගේ ජනාධිපති තනතුරෙන් එළවලා දාන එක. මේ කියන තැනට අපිට යන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයා දකින්න විදියට ඉස්සරහට මොනවා වෙයිද? ඉතුරු දවස් දෙක තුනේ
කියන්න කලින් මට මෙහෙම හිතෙනවා. දැන් අපි ඉස්සර මේ උද්ඝෝෂණ පටන් ගන්න කලින් මෙහෙම දෙයක් වෙයි කියලා ආණ්ඩුව හිතුවෙත් නැහැ. මේ ඉන්න බහුතරයක් මේ අද එළියට බැහැලා ඉන්න මිනිස්සු හිතුවෙත් නැහැ. හැබැයි ඒක මොහොතින් මොහොත මේක අලුත්ම දෙයක් තමයි වෙන්නේ. එතකොට පළවෙනි උද්ඝෝෂණය පටන් ගන්න කලින් දවසකට දෙකකට කලින් ජනාධිපතිතුමාගේ ගේ වටලනවා. ඒක කවුරුවක්වත් ඒක ඇත්තටම 3 වෙනිදා උද්ඝෝෂණයට එන්න ලෑස්ති වෙලා හිටපු අයත් දන්නේ නැති දෙයක්. අන්න ඒ වගේ. එතකොට ඒක ඒ වගේ
ඒ කියන්නේ කරන කවුරු හරි ඉන්නවනම් කරන මනුස්සයා දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා ඒ සයිස් එකට.
අනිවාර්යයෙන්. එතකොට දැන් එහෙම දෙයකදී මට හිතෙනවා මේක දැන් අපි දැන් තව පැය දෙක තුනකින් වෙන එක ප්‍රෙඩික් කරගන්න ටිකක් අමාරුද කියලා.
ඔව් ඒක ඇත්ත. ඔව් ඒ කියන්නේ හරිම අන්ප්‍රෙඩික්ටබල් තැනකට අපි ඇවිල්ලා ඉන්නවා.
ඔව් ඒ කියන්නේ ගන් අපේ මන් දැන් ඒ ආධිපතිතුමාට උනත් හිතාගන්න පුළුවන්ද බැරිද කියන ගැටලුව ඇති. යාට ඉන්න ඕනේද කියන එක යා ගැත්තරම යා හිතේ ඇති යාට ඉන්න ඕනේ. ඔව්
එයාට ඥානක් කටයි.
ඔව් අනිවාර්යයෙන්. ඒවුනාට එලියට බැහැගන්නත් හිතෙනවාද කියලා හිතෙනවා.
ඒ තමන්ගේ තනතුර දාලා යන්න
තනතුර දාලා යන්න.
මොකද දැන් මහින්දලට මේ වගේ මං හිතන්නේ මේ පුරුදුයි.
ඔව්
මෙච්චර ලොකු ස්කේල් එකකින් නොවුනට දේශපාලනිකව ප්‍රතික්ෂේප වෙන දේවල් ඒගොල්ලන්ට නිකන් ජීවිතයේ කොටසක්. ඒක ඒගොල්ලෝ රස්සාව හැටියට කරපු දෙයි.
නමුත්
සහ රාජපක්ෂ කියලා කියන්නේ
සහ ඒගොල්ලන්ට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම දේශපාලනමය වශයෙන් අත්දැකීම් තියෙනවා අපි මොනවා කිව්වත් ඒ මිනිස්සුන්ට. එතකොට ඒක දරාගන්නේ කොහොමද, ඒ වෙලාවට හැසිරෙන්න ඕනි කොහොමද කියන එක ගැන අර ඒක කියන්නේ ඇත්තම සහජ ඥානයක්
හැකියාවක්
ගන්න එහෙම දෙයක් ඒගොල්ලන්ට
දේශපාලන ඥානයක් තියෙනවා.
ඥානයක් තියෙනවා. එතකොට දැන් බලයේ ඉන්න පුද්ගලයා කියන්නේ ඇත්තම කියනවා නිකන් අපි උඩින් ගෙනල්ලි වෙලා හුටුවකින් දුපු කෙනෙක්. එයාට එහෙම අත්දැකීමක් නැති තත්ත්වයක් තමයි මට හිතෙන්නේ තියෙන්නේ. එයාට නිකන් මම දැන් මොකද කරගන්නේ කියලා හිතෙනවා ඇති.
කැරකිලා අතරනගේ නිකන් මිනිස්සු ඉන්න බිල්ඩින් ඉස්සරහා ගම සමග පිළිසඳර තියන්න තියන්නේ. ගම ඇවිල්ලා
ඇත්ත එක්ක පිළිසඳර තියන්න එළියට බහගන්න බැරුව ඉන්න තත්ත්වයක් තියෙන්නේ. ඔව්. එතකොට දැන් මේ වෙලාවේදී දැන් අපි යාව එළියට දාන්න එළියට බහින්න එළියට බහින්න කියලා කියන වෙලාවේ දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මිනිස්සු තමයි වුණාට අපිට ආයුධ අතර ගන්න බෑනේ. අපිට අපේ පරමාධිපත්‍ය තිබ්බට රටේ තියෙන අපිට ආයුධයක් අරගෙන මෙත ඇතර මේ වෙලාවේ ഘോഷණ නැහැ. ඇත්තටම අතිශයම ආයුධ හිංසාවදී විදිහට දැන් මම
නිරය ඔව්
මේ දවස්වලට විතර කලින් මම දැක්ක ඇත්තටම තරුණයෙක් ගිහිල්ලා රෝසමලක් දෙනවා උද්ඝෝෂණය පාලනය කරන්න ආපු පොලිස් නිලධාරියන්ට. ඔව්. එතකොට ඒ වගේ වෙලාවක අපිට එළියට ඇදලා දාන්න බෑ කවුද අපේ ජනාධිපතිතුමා. එතකොට දැන් පාර්ලිමේන්තුව
සහ මම හිතන්නේ අපි අර දේශපාලනික පැත්තෙන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. මේ කියන්නේ සාමකාමී වෙන්න. ඉස්සරනම් මම හිතන්නේ මේ يعني මීට අවුරුදු 6-7කට කලින් සමහරක් විට මේ තත්ත්වයව නම් ඊටදී වෙනස් වෙන්න පුළුවන් ප්‍රතිපල. හැබැයි අද ඊටදී ටික වෙනස් තැනක අපි ඉන්නවා.
ඔව් ඒක ඇත්තයි. මට ඒක කියද්දි තව පොඩි දෙයක් මතක් වුණා. දැන් අපි වල මතක නම් බෝම්බ පිපිරුණු කාලයක් තිබුණානේ යුද්ධෙට පස්සේ. ඒ කාලේ අපේ සෝෂල් මීඩියාස් වලින්
ඒ කියන්නේ අර පාස්කු ප්‍රහාරද එහෙම නැත්නම්
බිම්බෝම්බ හොයන්නේ නෑ මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරයේ කාලේ සෝෂල් මීඩියා වලින් මිනිස්සු කැම්පේන් එකක් ගෙනිච්චා ඇවිස්සෙන්න එපා අවුස්සන එකත් මේකෙම කොටසක් කියලා. ඒ වගේ දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ මට හිතෙන හැටියට. මේක අපි ඇත්තටම අපි හික්මිලා ඉන්නේ. අපි හික්මීමෙන් එක දිගටම එක දෙයක් ඉල්ලනවා. එතකොට දැන් අපි මේ ඉල්ලන දෙයට පොඩි ප්‍රශ්නයක් තියෙන. දැන් අපි මේක ඉල්ලුවට මේක ඉල්ලන එක අරන් දෙන්න අර 225 නැත්තම් පාර්ලිමේන්තුව ඇතුලේ මිනිස්සුන්ට මොන විදිහේ උදව්වක් කවුරු මේක පාර්ලිමේන්තුව පැත්තෙන් ආරම්භයක් ගනීද කියන එක ගැන ඇත්තටම ප්‍රශ්නයක්
තියෙනවා. ඒ කියන්නේ මේ දැන් පහුගිය සති පාර්ලිමේන්තුව රැස් වුණා. මම හිතන්නේ වෙනදා බලනවට වැඩිය මිනිස්සු ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන එක මොකද්ද කියලා අවධානයෙන් අහගෙන ඉන්නේ නැති. වෙනදට ඒ සාකච්ඡාවල් බලන්න නැති කට්ටිය පාර්ලිමේන්තු පෙත්සමක් කියන්නේ මොකද්ද කියලා ගිය සති ඉගෙන ගන්න ඇති. ඒක හොඳයි.
ඔව් අනිවාර්යයෙන් මේක මේ වෙලාවේ ඇත්තටම මේ 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 මොහොතේ බලේ ඉන්න ඇයට ලොකු අවශ්‍යදායක දේකුත් උනා. ගොඩක් ඇත්තටම මේ දවස්වල හයිලයිට් වෙලා යනවා විපක්ෂයෙන් මන්ත්‍රී කෙනෙක් කතා කරනකොට අකමැතිතුමාට හරියටම පිටිපස්සෙන් හිටපු පිටිපස්ස පොලිමේ හිටපු පිරිස ඒක අතිශයින්ම සමච්චලයට භාජනය කරනවා. මේ ඇත්තර මේ අපේ ගැටලුව කතා කරන අපි කියන මේ අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ ගැටලුවක් කතා කරන්න. ඒ කතා කරන එක අතිශයින්ම සමච්චලයට ලක් කරනවා. ඒ
ඕ ඒක ඇත්ත. ඒ කියන්නේ ඒගොල්ලොත් එක මෙතන ගැටලුවකට මැදිනවා. ඒ කියන්නේ එක පැත්තක මුළු රටක්ම ඒගොල්ලෝ කරන දේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් අර තමන්ගේ අර පුරුදු ගතිත් එළියට එනවා.
එළියට
අනිවාර්යයෙන්. එතකොට දැන් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ උනේ ජනතාවට උදව් කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ මොකද්ද වෙන්න ඕනි කියන එක. ඇත්තටම මං හිතන්නේ මේ මිනිස්සු හිතුවා මේ කියන්නේ මේ පාර්ලිමේන්තුව ඒ රැස් වුණ සතියක කාලය ඇතුලේ මීට වැඩි යමක් සිද්ධ වෙයි කියලා මට හිතෙන විදියට. ඒ කියන්නේ අගමැති වෙනස් වෙලා මොකද එහෙම කතාවක් තමයි පහුගිය ඉරිදා තිබ්බේ. ඒ කියන්නේ එච්චර ලොකු මාර ලොකු විප්ලවයක් පාර්ලිමේන්තුව ඇතුලේ වෙනවා කියලා තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ සඳුදා නැගිටලා ඔය කවුද මේ අනුරයාපා එතකොට විමල් වීරවංශ ලංස වගේ කට්ටිය කිව්වේ ඒගොල්ලෝ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ස්වාධීන වෙනවා කියලා. ඊට පස්සේ ලංස නම් කිව්වා මේ මම ඡන්දෙන් පෙරදුනත් කමක් නැහැ මේ මාව ගණ්ඩ ඕගොල්ලන්ගේ පැත්තට වගේ කතාවක් කියන. කියන්නේ මහර නිකන් හිතා ගන්න බෑ මේ කොන්දක් ඇතුළත මේ කතා
කරන්නේ.
නිකන් බාල්දු වෙනවා.
ඒගොල්ලන්ට මට හිතෙන විදිහට ඒගොල්ලන්ට ඇත්තටම ජනතාව තරම්වත් අරගලයක් කරගන්න තරම් හයියක් නෑ ඇත්තටම නේද.
ඔව්. එච්චර බල ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට බලය තිබුණත්
අර තිබුණාට.
ඔව්. ඒ කියන්නේ ඒගොල්ලොත් ඊළඟ පාර මං හිතන්නේ හැවින් ඔය පාර්ලිමේන්තුවට එයි කියලා ඔය ස්වාධීන වෙන කට්ටිය. කොහොමනත් ආයි පොඩ්ඩක් පිටට පැන්න තෙන්දිත් මේ දැන් ප්‍රශ්නේ උනේ මොකද්ද මේ කවුද මෙතන උදව් කරන්න ඉන්නේ කියන එක. ඒ කියන්නේ ඇත්තටම දැන් ස්වාධීන වෙනවයි කියන එක මෙතෙන්ට ඒ කියන්නේ මිනිස්සුන්ගේ අරමුණට උදව් කිරීමක් නෙමෙයි. හරිනම් මේ වෙලාවේ ජනාධිපතිවරයා කොහොමද තනතුරෙන් අයින් කරන්නේ සහ ආණ්ඩුව කොහොමද බලෙන් පහ කරන්නේ කියන එක ගැන පාර්ලිමේන්තුව ඇතුලේ මීටඩිය විපක්ෂය කතා කරන්න ඕනේ. මේ කතා කරන්න ඕනේ කියන්නේ ඒක ප්‍රොසෙස් එකට ගන්න ඕනේ ඒගොල්ලෝ. මේ විපක්ෂය මේ වෙලාව බලන්න ඕනේ කොහොමද මේක ඒ කියන්නේ විපක්ෂයටත් මෙතන වාසියක් තියෙනවනේ පැහැදිලිව. ආණ්ඩුවට විරුද්ධ ජනතාව අතරේ රැල්ලක් තියෙනවා කියලා කියන්නේ එතන පැහැදිලිව විපක්ෂයට වාසියක් තියෙනවා. Tamanට වාසිදායක තත්ත්වයක් මේකින් එකින් නිර්මාණය කරගන්න මේ ජනතා විරෝධයෙන්. ඉතින් ඒක ප්‍රයෝජනයට ගන්න ඕන මේ වෙලාවේ විපක්ෂයක්. මම එහෙම හිතන්නේ ඒ කියන්නේ එක්කෙනෙක් මෙතන මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ මතු වුණයි කියලා අර ෆලෝයින් මතු වෙනා වගේ මෛත්‍රීපාල සිරිසේන. නමුත් චරිත කීපයක් අපි දකිනවා. ඉතින් ඔය රාසනික්කම්ද කවුද කියලා අර TNA ගේ මේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. එයා ගැන කොහොමද ජනතාවගේ යම් කිසි ප්‍රසාදයක් තිබ්බා භාෂා තුරම කතා කරන්න පුළුවන් කෙනෙක්
කතා කරන්න පුළුවන්.
ඔව්. එයා ගැන මම හිතන්නේ හොඳ බලාපොරොත්තුවක් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා. මේ 225 කතාවත් මම හිතන්නේ අන්තිමට පොඩ්ඩක් කියන්න ඕනේ පොඩ්කාස්ට් එකෙන් ලං වෙනකොට. ඒ හැර මං හිතන්නේ හරින් ප්‍රනාන්දුත් එයාගේ කැම්පේන් එක ගාන්ට් කරගෙන යනවා. නමුත් JVP එක පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ මේ වෙලාවේ ඒගොල්ලන්ට තියෙන ජනමතයත් එක්ක මීට වැඩිය දෙයක් ඒගොල්ලන්ට කරන්න කියන්නේ පොලිටිකල් කැපිටල් එක තියෙනවා ඒගොල්ලන්ට. කියන්නේ
ඔව් මටත් හිතෙන්නේ හැබැයි ඒගොල්ලෝ දේශපාලනික වශයෙන් සුජාත වෙන්න යනවාද මන්ද මේ වෙලාවේ. මොකද ඒගොල්ලන්ගේ ඉස්සර ඒගොල්ලන්ගේ ගාව කළු පැල්ලමක් තිබුණානේ. ඒක නිසාද කියලාත් හිතෙනවා.
ඔව් ඒක මම හිතන්නේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙන ඒගොල්ලන්ට. කියන්නේ මේ වෙලාවේ මේ අරගලයට නායකත්වය දෙන්න කියොත් එහෙම ආයිපාරක් කර 83 වෙච්චි දෙයම කරගන්න වෙයි කියන බය තමයි මේ වෙලාවේ මම හිතන්නේ ඒගොල්ලන්ට පැහැදිලිවම තියෙන්නේ. ඔව්. නමුත් මෙතෙන්දි ආපු හොඳ යෝජනා දෙකකුත් තියෙනවා. එකක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරගන්න ඕනේ දේශපාලනක කතාබහ දැන් පටන් අරන් තියෙනවා. ඒක හොඳ දෙයක් ඒ ගැන්න එක ගලින් කුරුල්ලු දෙන්නෙක් බාගණ්ඩුවගේ මදන්නේ ඒක දැක්කද කියලා සජිත් ප්‍රේම දස සමායක ඒ යෝජනා ඉදිරිපත් කරේ. එතකොට එතෙන්දී විදාග ජනාධිපති දුරය අහුසි කරගත්තොත් එහෙම ගෝටාබේ රාජපක්ෂවල වන්නත් පුළුවන්. ඒවාගේම සමස්තයක් වශයෙන් ලංකා ගොඩක් දේශපාලනික පක්ෂ එක වෙන කාරණාවක් වෙන මේ විදාග ජනාධිපති දුරය අහුසි කිරීම කියන කාරණාව කරගන්නත් පුළුවන්. එතකොට ඒක ඒක හොඳ යෝජනාවක්. එතනින් එහාට දැන් ආණ්ඩුවට විරුද්ධව දෝෂාභියෝගයක් සහ විශ්වාස භංගයක් ගේන්න කට්ටිය දැන් පාර්ලිමේන්තු විපක්ෂය ඇතුලේ පටන් ගන්න තියෙන ඒක ඒ ප්‍රොසෙස් එක අස්සන් ගන්න. ඒක තමයි මම හිතන්නේ මෙතන මතුවෙච්චි කාරණා පුද්ගලයෙක්ට වැඩිය. එතකොට දැන් ඔයා දැක්කද එහෙම කවුරු හරි මේ පාර්ලිමේන්තු ඇතුලේ කෙනෙක් මතු වුණා දැන් ෆ්‍රේම් කරපු විදියට, කියන්නේ පුද්ගලෙක් නැගිටලා මේ මිනිස්සු වෙනුවෙන් පෙනීනවා දැක්කද මෙතෙන්දි?
ඇත්තටම එහෙම පුද්ගල නැගිටීමක් මම දැක්කේ නෑ පාර්ලිමේන්තු ඇතුලෙන් කවුරුවත් එහෙම ජනතාවට ඒක ඇතුලෙන් උදව් කරලා ඉවරලා මේකෙන් ගොඩ එන්න කියලා කවුරුත් කතා වුණ නෑ. ගොඩක් අය ඒගොල්ලන්ගේ පක්ෂවල නැත්තම් ඒගොල්ලන්ගේ පුද්ගලික ඇජෙන්ඩා වලට ඊපු ගතියක් තිබුණා.
එතකොට මේ වෙලාවේ දැන් එහෙම සිද්ධ වෙන්නේ නැත්තම් සමගි ජන බලවේගින් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මිනිස්සුන්ට අවශ්‍ය දේ ඒගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? ඒගොල්ලන් මේ වෙලාවේ හරිනම් ඒගොල්ලන් අතින් වෙන්න ඕනේ වගකීම මොකද්ද?
ඇත්තම JVP එකෙන් විතරක් මම දැක්ක එක තැනකදී කියනවා මේ ඒගොල්ලන්ගේ නායකතුමා ඇවිල්ලා ජනතාව මේ කරන උද්ඝෝෂණ නවත්තන්න එපා, මේ විරෝධතා නවත්තන්න එපා, ඒක දිගටම කරගෙන යන්න කියලා.
ඔව් අර මේ එළියේ පාරවල් වහලා තියෙන වෙලාවේ නේද?
ඔව්. ඒ කියන්නේ එතනදී පොඩ නිකන් වැටෙන්නේදී අයියා දුන්නම කියන්න තමයි පොඩි පොඩි සපෝට් එකක් දුන්න කියලා පෙනුණා. ඒ වුණාට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙන් ගත්තොත් එම මම හිතන්නේ නැහැ එයා ඇත්තටම එයා දෙන සපෝට් එක මිනිස්සු පිළිගනීද කියලා පොඩි ගැටලුවක් තියෙනවා.
නෑ ඔව් පැහැදිලිවම. ඒ කියන්නේ මේ වෙලාවේ මම හිතන්නේ මේ සමගි ජන බලවේගයේ මොනව කරත් ඒගොල්ලන්ට ඒක ඒ කියන්නේ ඒගොල්ලන් කරන්න ඕන දෙයක් හැටියට මිසක් ඒකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න නම් මේ වෙලාවේ සමගි ජන බලවේගයට පුළුවන් කියලා මම හිතන්නේ.
එහෙම ප්‍රතිලාභයක් දෙන්න මිනිස්සු කැමතිත් නැහැ.
සහ එහෙම දෙන්න ඕනෙත් නැහැ. මොකද ඒකට චාන්ස් එකක් තිබ්බනේ. නිදහස් පක්ෂ විතරක් නෙවෙයිනේ ආණ්ඩු කරේ.
ඔව්. ඒගොල්ලෝ බලේ හිටියා. ඒගොල්ලෝ
අමාත්‍ය දුරගත්තා. සහ ඒකත් එක්ක මම දැකපු දෙයක් තමයි කවුද හර්ෂද සිල්වා යෝජනා කරලා දිනවා. ඔයාලට ඒක මොකද්ද තියෙන මතේ?
දැන් අතර හර්ෂද සිල්වා කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ ඉන්න නැත්තම් අපි බහුතරයකට වඩා මම හිතන විදිහට උගත් මිනිස්සෙ. එතකොට දැන් ඒ වගේ කෙනෙක්ගේ දැක්ම මීට දැන් තියෙන ඉන්න කට්ටියට වඩා පළල් පුළුල් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට දැන් අපි එයා ආවොත් එයත් එක්ක එයාට මම කියන්නේ එයාට සපෝට් එකට ආපහු කට්ටියක් නැති වුණොත් එහෙම එතකොට එයාගේ අර තියෙන පුළුල් දැක්මෙන් හරි එයාගේ තියෙන බුද්ධියෙන් හරි ඒක වැඩක් වෙයිද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා.
සහ ඒකත් එක්කම මම හිතන්නේ මිනිස්සු අමතක කරන දේ තමයි හර්ෂද සිල්වත් ඉඳලා තියෙන ආණ්ඩුවේ එයත් ඔය ඉකොනොමික්ස් මං හිතන්නේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා හැයි ඔන්නම් මොකක් හරි අමාත්‍ය ධුරයක් දරලා තියෙනවා. ඒ අතින් බැලුවාම මේ 74 වසරක සාපේ නම් අපිට වැදිලා තියෙන්නේ ඒ සාපේ කොටස් කරුවෙක්. මං දන්නේ ඒ කියන්නේ එයා කොහොමද එයා විතරක් කොහොමද ඒ කියන්නේ ඒ තැනට අපි කොහොමද ආවේ? එයා වෙනස් විදිහකට කතා කරන හන්දද එයාට ඒක ලැබෙන්නේ? එහෙම නැත්තම් දැන් පක්ෂ වෙනස් කරලා කියන්නේ UNP කින් ඉඳලා සමගි ජන බලවේගයට ගිහිල්ලා තියෙන හන්දද ඒ නිදහසයට ලැබිලා තියෙන්නේ කියලා හිතාගන්න බෑ.
නෑ ඇත්තටම එයා ඒකේ මේ සාපේ ගොටස්කාරයෙක් තමයි. මොකද එයාට බලේ තියෙන වෙලාවේ එයාගේ බුක් එකම වැඩ ගලා නම් මෙතන ලොකු හිඩසක්කට ඉන්න විදිහක් නැහැ කියලා මටත් හිතෙනවා.
මේ ආණ්ඩුව අර්බුදය උඩට ගෙනාව කියන කාරණාව ඇත්ත. නමුත් එයාගෙත් එකන හර්ෂල වගේ කට්ටියගෙත් යම් කිසි දායකත්වයක් තියෙනවා මේ ප්‍රශ්නයට. බොන්ඩ්ස් කෑම් එක වගේ දේවල්වලදී එයාට ඉකොනොමීක සම්බන්ධ යම් කිසි වගකීමක් තිබුණ මට මතක විදියට. ඕ ඉතින් එහෙම කෙනෙක්ක මේ වෙලා මේ ප්‍රශ්න ෆික්ස් කරන්න ගෙනකෙන් මං හිතන්න නැහැ ලොකු වෙනසක් ඔය බලාපොරොත් වෙන වෙනස ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කොහොමුණත් දැන් ආයි අපි අරගලේ පැත්තට අවොත් එහෙම මෙතන මිනිස් අතරේ දැන් අපි මෙච්චරලා දේශපාලඥය ගැන කතාරා මිනිස් අතරේ මම දැකපු එක දෙයක් තමයි වෙනද තිබුණු ආගම් ප්‍රශ්න අමතක කරලා හැමෝම එක අරමුණකට එකතු වුණ එක. ඒක ගැන මොකද හිතෙන්?
ඕ ඇත්තටමනික මටත් හිතෙන්නේ දැන් මිනිස්සුන්ගේ පැත්තෙන් දැන් අපි බෙදිලා ඉවරයි. බෙදෙන එක ආපහු ඕගොල්ලන්ට කරන්න බෑ. දැන් අපි කරන්නේ එකතු වෙන එක. එහා පැත්තේ ඉන්නේ කවුද කියන එක ගැටලුවක් නෑ. එහා පැත්තෙත් ඉන්නේ ශ්‍රී ලාංකිකයෙක්. මෙහා පැත්තෙත් ඉන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඔයාට ඌමනාවක් තිබ්බට කාව හරි ගෙනල්ල ඉවර වෙලා ආපහු මේක සිංහල බෞද්ධ රටක්ද නැත්තම් මේක දෙමළ රටක්ද කියලා තීරණය කරන්න අපි එහෙම කැඩෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ එක ජාතියක් හැටියට හිටගෙන අත්වල් බැඳගෙන.
ඕ ඒ කියන්නේ මම හිතන්නේ ඒ අන්තවාදී තැන්වල ඉඳපු මිනිස්සුන්ටත් දැන් ඔය ඒ කියපු කාරණාව තේරෙන්න පටන් අරන් දිනවා. ඒ කියන්නේ අපි ජාතීන් හැටියට බෙදිලා හිටියට බෙන්තරගඟෙන් එහා බෙන්තරගඟෙන් මෙහා කියලා එහෙමත් බෙදිලා ඉන්නවනේ. එච්චරට එහෙම මිනිස්සුනේ ඉතින් ඉන්නේ.
හැබැයි කොළඹට ආවේ බෙන්තරගඟෙන් එහාද බෙන්තරගඟෙන් මෙහාද නැත්තම් යාපනයේද කියලා නෑ. කොළඹට හැමෝම ආවා. ගෝල් බේස් එකට හැමෝම ආවා. අපි හැමෝම එකතු වුණා.
ඔය කියන්නේ ඒ වගේ දේවල් අමතක කරන්න පුළුවන් දැනට දැන් මිනිස්සු ඇවිල්ලා තියෙනවා.
සහ මිනිස්සු ඇවිල්ලා තියෙනවා.
තමන්ගේ වැඩවලට කවුන්ටබිලිටි එකක් තියෙන්න ඕනේ කියන එකමුතු ඒ සම්මුතියට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ ඊට පස්සේ හොරකම් කරන්න බෑ. රාජ්‍ය සේවකයෝ ඊට පස්සේ තමන්ගේ කාලේ නාස්ති කරන්න බෑ. වගේ ඒ කියන්නේ මිනිස්සු අතින් වෙන වැරදි තියෙනවනේ.
ඔව් ඇත්තටම කිව්වොත් එහෙම මම හිතන්නේ මිනිස්සුන්ගේ මනසෙත් තියෙනවා. මං ආයි හාෆ් ෂිට් කොලයක්වත් අරගෙන යන්නේ නැහැ කියන මතේ. නැත්තම් මම ආපහු ඔෆිස් එකේ තියෙන පෑන ගෙදර ගෙනියන්නේ නැහැ කියන මතේ තියෙනවා. ඒක ඇත්තටම කියනවනේ
පොඩි
ජයග්‍රහණයක්.
දැන් මෙච්චරලා තියෙන අපි මේ එඩිට් කරන්න නැතුව පැය භාගයක් විතර කතා කරේ වර්තමාන තත්ත්වය ගැන. නමුත් අපි කතා කරනා කියන අනාගතය ගැන දැන් අපි ඒ පැත්තට පොඩ්ඩක් එමු. මුලින්ම අහන්න තියෙන්නේ මේක ආර්ථික ප්‍රශ්නයක්ද දේශපාලනික ප්‍රශ්නයක්ද?
මේක ඇත්තටම දේශපාලනය ඇතුලෙන් ඇවිල්ලා ඒගොල්ලෝගේ වැරදි ප්‍රතිපත්ති හින්දා ඇතිවෙච්ච ආර්ථික අර්බුදය.
මට හිතුණා මෙහෙම මේක තමයි හිතන්නේ ජනප්‍රිය මත වෙනවා ඇත්තේ ගොඩක් තැන්වල. ආර්ථික අර්බුද ඇති වෙලා මිනිස් කියන්නේ ආණ්ඩුවට පට්ට විදිහට කඩේ ගියපු මිනිස්සුන්ටත් තමන්ගේ දිනෙදා ඌමනාවල් ටික සපුරගන්න බැරි වෙනකොට ඒ ආර්ථික ප්‍රශ්න ඇති වෙනකොට තමයි මේ ආණ්ඩුව කෙරෙහි මෙච්චර බලගතු ආණ්ඩුවක් කෙරෙහි ලොකු විරෝධයක් ඇති වෙන්නේ. එතෙන්දි ආර්ථික ප්‍රශ්නේ හරහා මෙතන දේශපාලනික අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා තමයි මගේ හැඟීම. එතකොට එතෙන්දි මුලින්ම අර දේශපාලනික ප්‍රශ්නෙට දේශපාලනික අර්බුදයට උත්තර දෙන්න ඕනි කියලා හිතන. මොකද එහෙම නැතුව දැන් මේ ඉන්න පිරිසටම ඒගොල්ලන්ගේ ඔළුමාරුවක් සිද්ධ කරලා ඒගොල්ලන්ගේ කාඩ් ෂෆල් කරලා මේ දේශපාලනික ක්‍රමේ වෙනස් කරන්න නැතුව ආර්ථික ප්‍රශ්නෙට මං හිතන්නේ උත්තර දෙන්න පුළුවන් කියලා.
එතකොට මේ ආර්ථික කඩාවැටීමේදී අපි මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්න ඕනේ වෙන්නේ?
අපි දෙන්න එක්කෙනෙක්වත් ඉකොනොමිස්ලා නෙවෙයි. ඉතින් එතකොට මේ දෙන උත්තර මං හිතන්නේ මේ මොකද ඒ කියන්නේ
ඔව් ඇත්තට මේ ආර්ථික විද්‍යාවට
අනුබරක් දීලා
කියන්න බැරි වෙයි.
ඔව් සිද්ධ වෙන්න ඕනේ දෙයක්. ඔව් ඒ කියන්නේ මහ ලොකු බරක් දෙන්න ඕනේ අදහස් නෙවෙයි මං හිතන්නේ. මේ කියන්නේ ටෙක්නිකලි ගත්තොත් එහෙම. නමුත් පුරවැසියෝ හැටියට හිතෙන්නේ ගැන මුලින්ම මෙතැන්ට දෙන්න ඕන මේ අර කැටිකාලීන උත්තරේ තමයි අංක එක බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕනේ. එකන්නේ මේ අර්බුදයට අර්බුදය මේ තැනටෙන්න්න ලොකුම හේතුවක් තමයි රාජ්‍යාදායම් මෙච්චර කඩා වැටෙන්න්න ලොකුම හේතුවක් තමයි ආණ්ඩුව තමන්ට තියෙන විශාල මාදායම් මාර්ගයක් වෙන මේ බදු විශාල ප්‍රමාණයක් අයින් කරලා දානවා.
ඔව් ගොඩක් තැන්වල දේගොල්ලෝ බදු අයින් කරලා දාලා තමන්ගේ ආදායම් වටගත්ත කිව්වොත් මේක ඇත්ත.
ඒ කියන්නේ තමන්ට උදව් කරපු ව්‍යාපාරවලට තමන්ව බලයට ගෙන උදව් කරපු ව්‍යාපාරවලට ලාභ ලැබෙන විදිහට බදු මෙතන සංශෝධනය වෙලා තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ නැත්තම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු කියලා කියන්නේ ටිකක් වමේ මිනිස්සු. වමේ මිනිස්සු බදු ගහනවට කැමති එහෙම නික ආభాෂයක් තියෙන මං හිතන්නේ ජෝන්ස්ටන්ලට දේශපාලනික දර්ශනයක් තියෙනවා කියලා. නමුත් ඊට වැඩිය මොකක් හරි තැනක ඉඳපු මිනිස්සු ඉන්නවනේ පක්ෂය ඇතුලේ. ඒ මහින්ද රාජපක්ෂ පාව ඉතින් එහෙම මිනිස්සු ඇවිල්ලා බදු කපලා දාන එක මං හිතන්නේ ඒගොල්ලෝ කරපු විශාල වැරැද්දක්. ඒක මූලික ප්‍රශ්නය, මූලික සාධකයක් මේ ප්‍රශ්නෙට. එතකොට විසඳුමක් දෙනවා නම් ඒ බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන්න ඕනේ. ඒ කියන්නේ ආයමත් අර අහිමිලා ගියපු ආදායම් ටික කොහොමද ආයමත් ලබා ගන්නෙ කියන ප්‍රශ්නේ කියන කාරණාව හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ ආදායම් බ්‍රැකට්ස් අනුව වක්‍රබදු වෙනුවට ඍජු බදු සාමාන්‍ය මිනිසුන්ගෙන් සහ ව්‍යාපාරවලින් අය වෙන විදිහට මම හිතන්නේ මේ ටැක්ස් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. කටුකනවයි කියල කටුකන්න ලෑස්ති කියලානේ මිනිස්සු දැන් මේ එළියට බහින්නෙත් අරගල කරන්නේ. එතකොට ඒක තමයි මම හිතන්නේ කණ්ඩ වෙන ලොකුම කට්ට බදු ගෙවන්න වෙන එක. මුත් මම හිතන්නේ ඒක ගැන ජනතාවට ලොකු ප්‍රශ්නයක් නැති වෙයි
ආර්ථික දෙලා තියෙන විදිහට මේ තමන්ගේ ආර්ථිකය දැන් ඇත්තටම වැටලා තියෙන විදිහට
අපි කොහොම හරි ගොඩෙන්න පුළුවන් නම් ඔව්
ගොඩෙන්න පුළුවන් නම් තව පොඩි කැපකිරීමක් කරන්න ඇත්තටම ජනතාව විදිහට ලෑස්ති.
එතකොට ඒක ඒක පැත්තක. ඒ කියන්නේ මිනිස්සු අතරින් වෙන්න ඕනේ. ඊළඟට රජය බලන්න ඕනේ ණය ප්‍රතිවිහිවගත කරන්න සහ ඔඩිට් කරන්න සූදානම් වෙන්න ඕනේ මේ රාජ්‍ය වියදම්
සහ
මේ දේශපාලඥයන්ගේ සහ බලගතු පුද්ගලයන්ගේ ආදායම්. ඒ කියන්නේ ණය ප්‍රතිවිහිවගත කරනවා කියන කාරණාවේදී හෙට ණයක් ගෙවන්න කියනවා නම් ඒක පොලිය වැඩි වෙනවා තමයි. එතකොට ගෙවන්න වෙන ගාණ වැඩි වෙනවා තමයි. හැබැයි ඒක හෙට ගෙවන වෙනකොට තව සමහරක් විට අවුරුද්දකින් අවුරුද්දකකින් ගෙවන්න පුළුවන් වෙන විදිහට වෙනස් කරගන්න වෙයි. ඒක ණය ප්‍රතිවිහිවගත කිරීමේ ඒ මට හිතෙන විදිහට ඒක තමයි මේ කැටිකාලීන උත්තරේ. මේ වෙලාවේ කියන්නේ අර ණයබර විසඳ ගන්න එක ඊට පස්සේ තමයි ආදායම් කොහොමද ආයේ ගලාගෙන එන තැනට වැඩ කරන්න කියලා ඒ මධ්‍යකාලීන තැනට එන්නේ. ඉස්සර නම් ඒ කියන්නේ මේ අරගලේ පටන් ගන්න කලින් මාර්තු පෙබරවාරි වගේ දවස්වල මං හිතන්නේ මේ දැන් මධ්‍යකාලීනයි කියලා කියන කාරණා ටික තියෙන්නේ. ඒ කාරණා ටික කෙටිකාලීන උත්තර. හැබැයි දැන් ඒවා මධ්‍යකාලීන වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ගියපු දුර. එතකොට මධ්‍යකාලීන උත්තර හැටියට අපි එන්න ඕනේ මේ හොරකම කියන්නේ දූෂණ චෝදනාවල් වලට අර කිව්ව ඔඩිටින් වගේ දේවල් කරලා සහ මේ නඩුහණේ විධිමත් කරලා ඉක්මන් කරලා මිනිස්සුන්ගෙන් හොරකම් කරපු මුදල් අය ලබා ගන්න සහ ප්‍රභූ පැලැන්තියට තියෙන ප්‍රතිලාභ ඒගොල්ලන්ට තියෙන වරප්‍රසාද කපහරින්න ඒගොල්ලොත් පටිසද කරගන්න ඕනේ. ඊළඟට ඒකත් එක්කම රාජ්‍ය ආයතනවල මේක නම් මම හිතන්නේ සමහරු එකඟ වෙන්නේ නැහැ. මම හිතනවා රාජ්‍ය ආයතනවල පාඩු අඩු කරලා ඒක ලාභ ලබන තැනට ගේන්න ඕනි. ගොඩ දෙනෙක් කියයි ඊට වැඩිය ශ්‍රී ලංකන්නේ විකුණන එක ලේසි, එතකොට දුම්රිය පෞද්ගලීකරණය කරන එක ලේසි කියලා. හැබැයි මම මීට කලින් පෞද්ගලීකරණය කියන මාතෘකාව ගැන එපිසෝඩ් එක රෙකෝඩ් කරලා දිනා එතෙන්දී මම පෙන්වන්න උත්සාහ කරේ අර අත්‍යවශ්‍ය සේවල් ප්‍රවාහන අධ්‍යාපනය වගේ දේවල් පෞද්ගලීකරණය වෙන එක තියරිටිකලි වැරදි උත්තරයක්. ඒක මොනම රටක මොනම ආර්ථිකයක් යටතේවත් සිද්ධ නොවිය යුතු දෙයක් කියලා. ඒකත් එක්ක දැන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එතකොට කජු සංස්ථාව කියලා හේකුත් තියෙනවා රාජගිරිය පැත්තේ මට මතක විදිහට. ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක කොහොමද ලාබ ලබන තැනට ගන්නේ වගේ කාරණාවල ගැන ඒක ඒගොල්ලෝ ඒගොල්ලන්ට නිෂ්පාදනයක් කරන්න පුළලන් ඒ නිෂ්පාදනය කොහොමද විකුණල ඒකෙන් රටට විදේශ මුදල් හරි රට ඇතුළේ මුදල් සංසරණය වෙන කාරණාව ගැන හරි උත්තර දෙන්න කියන ඒ තැනට ඒ සාකච්ඡාව රජය ඇතුළේ පටන් ගන්නවා. ඒක එක මධ්‍යකාලීන නිසඳුමක්. ඊළඟට මේ තමයි එන්න ඔය විදේශ මුදල් සහ ආයෝජන කියන ප්‍රශ්නය. කියන්නේ අපිට අවාසනාවකට වගේ ලංකාවට මුදල් එන්න තියෙන විශාලම ක්‍රමයක් තමයි මේ විදේශ මුදල්. ඒ කියන්නේ විදේශ රැකියා
විදේශගත ශ්‍රමිකයන්
අන්න හරි. විදේශගත ශ්‍රමිකයන්.
හා දැන් ඇත්තටම ලොකු පොයින්ට් එකක් දැන් ඇවිල්ලා තියෙනවා IT ඉන්ඩස්ට්‍රි එක. ඉන්ඩස්ට්‍රි එකෙන් දැන් ඒගොල්ලෝ කෙලින්ම කියනවා අපි ඩොලර් ගේනවා.
ඔයා IT ප්‍රොෆෙෂන් එකේ වැඩ කරන කෙනෙක් විදියට. එතකොට මේක ඒ කියන්නේ පෞද්ගලිකම දැනුම දිනේ ඉස්සර තිබුණු තැනට සාපේක්ෂව දැන් කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ ජාතික ඉකොනොමියකට දායකත්වය දෙන තැන අතරේ මේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ ගැප් එක ඒ වෙනස මං හිතන්නේ ආයේ ඒක රෙපෙයා කරන්න ඕනේ. රටට විදේශ මුදල් එන තැනට විශ්වාසය හදන්න රජයට වගකීමක් තියෙනවා. ඒක හදන්න වෙන්නේ අර හොරකම් කරපු සල්ලි ආය ගෙන්නගෙන හොරකම් කරපු මිනිස්සුන්ව හිරේ දාලා සහ පුළුවන් නම් අර පාඩු ලබන රාජ්‍ය ආයතන වල පාඩුව පොඩ්ඩක් හරි අඩු කරගෙන එහෙම නැත්තම් ලාභ ලබන
ඇත්තටම ලාභ ලබන ආයතන බවට ඇත්තටම පත් කරගන්න ඕනේ.
ඔව්
මේ මටත් හිතෙනවා ඒ තියෙන රාජ්‍ය ආයතන ගොඩක ආයතන අපහු ව්‍යුහගත කරන්න උනොත් එහෙම මේවා තියෙනවා ගොඩක් ඇත්තම කියන වැඩ නොකරන රැකියා තියෙන. ඒගොල්ලෝ කරන අවශ්‍ය වැඩක් නෙමෙයි ඇත්තට මේගොල්ලෝ එතෙන්ට ගිහිලා කරන්නේ. සමහර වෙලාවට මේ වාගේ සහෝදරයෙක් නැත්තම් මගේ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන් ඇත්තට මේ තනතුරක ඉන්නේ. ඒක මේගොල්ලෝ මෙහෙම අනවශ්‍ය තනතුරු හදලා ඒවට ඒව වියදම් කියන්නේ මුදල් වියදම් කරනවා. එතකොට දැන් අපි මේ වගේ දේවල් පවා සමහර වෙලාවට නැති කරගෙන ඉදිරියට යන්න වෙයි.
මං හිතන්නේ දැන් රාජ්‍ය සේවයේ ගැන ප්‍රශ්නේ තමයි එතෙන්දී එළියට එන්නේ. කියන්නේ රාජ්‍ය සේවයේ කොච්චර ඉෆෙක්ටිව්ද ඒකෙන් ප්‍රයෝජනවත් තියනවද කියන එක. ඒක ගැනත් අනිවාර්යයෙන්ම දැන් මේ මිනිස්සු අතරේ විශ්වාසයක් හදනවා නම් අපිට රටක් කරන්න පුළුවන් කියලා ඒ රාජ්‍ය සේවයට හරි උත්තරයක් දෙන්න ඕනේ. කොහොමද වියදම් අඩු කරගන්නේ මෙච්චර ලොකු රාජ්‍ය සේවයක් තියාගෙන. ඒක ගැන නම් දැන් මේ මෙච්චර පොයින්ට්ස් කතා කරාට මටත් පෞද්ගලිකව හිතා ගන්න බෑ. කියන්නේ මේ ලක්ෂ 16ක්ද හොයද ඉන්නවනේ මේ ඕකෙන් මිනිස්සුන් අයින් කරනවද?
ඔව් ඇත්තට මේක අපිට කතා කරන්න ගියොත් එහෙම අලුත් එපිසෝඩ් එකක් කතා කරන්න වෙයි. රාජ්‍ය සේවය ගැන වෙනම.
ඔව්. එහෙම කතා කරත් එක්ක මං හිතන්නේ මේ එක එපිසෝඩ් එක රාජ්‍ය සේවය ගැන. ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක්. නමුත් විශ්වාසය ඇති කරන්න නම් ඒ අමාරු ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. ඊළඟට අනිත් කෙටි කාලීන සමහර මධ්‍ය කාලීන විසඳුම තමයි සංචාර කර්මාන්තය. ඒක අපිට ලොකු ආදායමක් ගෙනාපු ව්‍යාපාරයක්. දේශපාලනික අස්ථාවර බවක් තියෙනකොට හැබැයි රටට සංචාරකයන් නැහැ. මොකද උද්ඝෝෂණ කරලා උද්ඝෝෂණ බලන්න ඕන නම් ඒගොල්ලන්ට ඉතින් තමන්ගේ රටවල් වලින් ඉඳලා මේක කරගත්ත හැකි. ඒනට රටේ දේශපාලනික ස්ථාවර බව ඇති වුණොත් තමයි මේ සංචාරකයන්ට ආයෙමත් ලංකාවට එන්න පුළුවන් වෙන්නේ සහ ඒකෙන් ලංකාවට යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක කොහොමද මීට වැඩිය සංචාරක ප්‍රමාණයකට පහසුකම් දෙන්නේ සහ කොහොමද සංචාරකයන්ගෙන් මීට වැඩිය මුදලක් අපි ලබා ගන්න කියන එක ගැන බලන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මේ මධ්‍යකාලීනව මේ ගැටලුවට දෙන්න පුළුවන් විසඳුම. එතකොට තමයි මේ මධ්‍යකාලීන ප්‍රශ්නවලට උත්තර දෙනකොට තමයි ආයි මිනිස්සුන්ගේ අතට මුදල් ගලන් ගෙන්න පටන් ගන්නෙ. අර ණය ටික ගෙවා ගන්න පුළුවන් වෙන්නේ සහ ඔය කොළඹට එන තෙල් නැව් ටික ක්ලියර් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතෙන්දී පොඩ්ඩක් ඉතින් මේ ගැටලු වල ලිහිල් බවක් දැනෙන්න පටන් ගනි. හැබැයි ඒක මධ්‍යකාලීන විසඳුමනේ. මධ්‍යකාලීන විසඳුම කියලා කියන්නේ අද හෙට ඒකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න බෑ. තව සමහරක් විට මාස 6-7ක් යන වෙන්න පුළුවන්, අවුරුද්දක් යන වෙන්න පුළුවන්. ඒක ඊළඟට දීර්ඝකාලීන විසඳුම් වලට ගියාම එතෙන්දී තමයි අර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කියන එක හදන්නේ. එතෙන්දී බලන්න ඕනෙ මේ රජයක් රජ හැටියට පත්වෙලා ඉන්න ආණ්ඩුව පක්ෂය බලන්න ඕනේ මොන සෙක්ටකට ද අපි අවධානය දෙන්නේ මොන සෙක්ටකට ද අපි මුදල් දෙන්නේ ආවගොල්ලො දැන් මෙන්න මේ නිෂ්පාදන කරන්න මෙන්න මේ ව්‍යාපාර පටන්ගන්න එහෙම පටන්ගත්ත තේවට අවශ්‍ය වෙන උපාධිධාරී අපි කැම්පස්වලින් බිහි කරන සහ ඒව ප්‍රවර්ධනය කරන්න අපි ක්‍රියාමාර්ග ගන්නයි කියලා එහෙම නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ. දැන් මේ නිෂ්පාදන ආර්ථිකයක් කියලා කියන්නේ මම හිතන්නේ ගොඩ දෙනෙක් නිෂ්පාදන ආර්ථිකය කියනකොට එතෙන්දී අපිට අල්ලන්න පුළුවන් ලොකුම දණක් තමයි මේ අපි කලින් කතා කරන IT සෙක්ටර් එක. එතකොට IT සෙක්ටර් එකෙත් මොන හරි සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඒ වගේ දෙයක් පවා වටිනා නිෂ්පාදනයක්. එතකොට ඒක කොහොමද අපි රටේ ආර්ථික ප්‍රතිපත්තියට එකතු කරගන්නේ ඒක වෙනස් නොවී පවත්වාගෙන යන්නේ. ඊළඟට දැන් තේ ගන්නවා තේ වලින් කොහොමද අපි ඒක ප්‍රාථමික නිෂ්පාදනයක් වෙනුවට ඒ කියන්නේ තේ අර ගන්න වේලපු බෑග් එක යවනවා වෙනුවට ඒක ටී බෑග් එකක් කරන්නේ කොහොමද ටී බෑග් එකට ෆ්ලේවර්ස් දාන්නේ කොහොමද වගේ තැන්වල ඉඳලා ප්‍රාථමික නිෂ්පාදනය මම හිතන්නේ ඉකොනොමික්ස් වල කියන්නේ ද්විතීක නිෂ්පාදනයක් කියලා ඒ ප්‍රාථමික නිෂ්පාදනයේ ඊළඟ ලෙවල් එකට අරන් යනවා කොහොමද ඊළඟ ලෙවල් එකට අරන් යන්නේ කියලා දීර්ඝකාලීනව ආණ්ඩුවට බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි මම හිතන්නේ මට දැනෙන විදිහට මේ ආර්ථික ප්‍රශ්නෙට දෙන්න පුළුවන් විසඳුම. නමුත් දැන් අපි ආර්ථික ප්‍රශ්න ගැන කතා කරාට ඊට වැඩිය ලොකු දේශපාලනික ගැටලුවක් දැන් තියෙනවා. එතකොට රට අර්ධ අරාජික තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයාට තමන්ගේ ජනතාවට මුණ දෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඒක ස්ථාවර රටක් නෙවෙයි. දේශපාලනිකව බිඳිලා ගිය රටක්. සහ ආණ්ඩුවට තමන්ගේ බහුතරය පෙන්වන්න පුළුවන් වෙයිද පෙන්වන්න බැරි වෙයිද කියන තැන ආණ්ඩුවත් ඉන්නවා. ඉතින් ඒ අර්ධ අරාජික බව ඇතුලේ සහ පොලිසියටත් තමන්ගේ ස්වාධීනත්වයේ තියාගෙන කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් ඇවිල්ලා තියෙන වෙලාවක මේ දේශපාලනික ගැටලුව යන්නේ වාට හිතෙන විදිහට කොයි තැනටද? දැන් අපි එක ගැන කලින් කතා කරා තමයි පටන් ගන්නකොට. නමුත් අනාගතයේ දිහා බලලා වාට හිතෙන විදිහට ගෝඨාභය අයින් වෙයිද ගෝඨාභය අයින් විය යුතුද අයින් වෙයිද නැද්ද නෙවෙයි අයින් විය යුතුද එහෙම නැත්නම් ගෝඨාභයට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඕනේද විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕනේද ආණ්ඩුවට විරුද්ධ මේ වගේ කොතෙන්ටද අපි යන්න ඕනේ දේශපාලනික?
ඇත්තටම මට හිතෙන දේශපාලනික කතා කරනකොට මට හිතෙන විදිහ නම් ගෝඨාභය දෝෂාභියෝගයක් එන්න කලින් තමයි නිසිම ඉල්ලාස්සෙනව නම් ඇත්තට මේ ඉතාම හොඳ දෙයක්. එහෙම නැත්තම් දැන් එහෙම නැතුව බැලුවොත් එහෙම දෝෂාභියෝගයක් ගෙනාවොත් එහෙම අපිට ඇත්තට මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද දැන් ඉන්න කතානායකතුමා දෝෂාභියෝගය පිළිගනීද නැද්ද කියන අපිට අතීතයේත් ඒ වගේ උදාහරණ තියෙනවා.
එතෙන්දී මේ දැන් මේ පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන්න කලින් පොඩ්ඩක් මම නිකන් ව්‍යස්තාව පොඩ්ඩක් කියවල බැලුවා. මේ තේරෙන මගුලක් නැහැ උනට කියවල බැලුවා. එතෙන්දී මට ගන්න පුළුවන් වුණ දේ තමයි ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවා නම් එතන යම්කිසි කාරණාවක් කීපයක් තියෙනවා. ඒ කියන්නේ එයාට මානසික ශාරීරික දුර්වලතා තියෙන්න ඕනේ. හෝ තමන් බ්‍රයිබරි ඒ කියන්නේ අල්ලස් ලබා ගත්ත කියලා චෝදනාවක්
තියෙනවා. මට ඔයා කිව්ව පළවෙනි කාරණාව ගැන නම් දැන් මම හිතන්නේ
තර්කයක් ගේන්න පුළුවන් නේද?
එනවා. ඔව් ඇත්තටම ඒ පිළිබඳව අධිකරණයේ මට මගේ මතක හැරෙනම් අධිකරණයේ නඩුවක් මේ දවස්වල තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මානසික තත්ත්වය
ගැන. ඔව් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා ඔප්පු කරන්න ඕනේ. එතකොට එහෙම ඔප්පු කරොත් තමයි ඒ ඔප්පු කරන එකත් මේ දෝෂාභියෝගයේ කොටසක්. එහෙම නැතුව ජනාධිපතිවරයා එළවල මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අමාරුයි. ඒකත් මං හිතන්නේ එක හේතුවක් මේ දෝෂාභියෝගයේ ගේන්න විපක්ෂ කම්මැලි වෙන. මොකද බැරි වෙලාවත් මේක පැරදුනොත් මේ වෙලාවේ ඔය දැන් දෝෂාභියෝගේ ගේන්න කියලා කෑ ගහන මිනිස්සුන්ටත් ඒක ඒ පරදින එක අසාධාරණයක්. ඒක දන්න හන්ද තමයි මං හිතන්නේ සමහරක් විට මේ දෝෂාභියෝගය පොඩ්ඩක් මෙච්චර වෙලා ගිය ඒක ඉස්සර හටගන්න. ඉතින් මං කිව්වාගේ මේ දෝෂාභියෝගේ ගේනකොට ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. පාර්ලිමෙන්න්තුවේ එක්කෝ තුනෙන් දෙකක් ගෙනල්ල තුනෙන් දෙක පෙන්නුවොත් ඒක කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහයකි. නැත්තං මට මත විදිහට ඒ වෙලාවේ පාර්ලිමෙන්න්තු ඇතුළින්න මන්ත්‍රීවරුන්ගේ භාගයක් නෑ සමස්ත ඕ ඒ වෙලා පාර්ලිමෙන්න්තු ඇතුළින්න මන්ත්‍රීවරුන්ගෙන් භාගයක් ලියුමක් දුන්නොත් හෙම ඒක දෝෂාභියෝගයකට යන්න න්‍යායපත්‍රයට ඇතුල් කරහැකි. න්‍යායපත්‍රයට ඇතුල් කරලා තුනෙන් දෙකත් අරගෙන එතනින් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා වගේ මේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට පාර්ලිමෙන්තු විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයත් මතක තියන් මෙතන ඉන්න ජනාධිපතිරයා පත් කරගත්තු ජනාධිපතිරයාට යම්කිසි ඉන්පුට් එකක් තිබ්බ ශ්‍රේෂ්ඨාධිකරණයක්. ඉතින් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයක් එක්ක තමයි මේ දෝෂාභියෝගේ ගේනවනම් ගේන්න වෙන්නේ. එතකොට ඒ කොහොමුණත් මේ දෝෂාභියෝගේ ගෙනාවොත් එතන මට හිතෙන එක වාසියක් තමයි එක පැරදුනත් නැතත් මිනිස්සුන්ට බලාගන්න පුළුවන් මේ වෙලාවේ ඇත්තටම අරගලේ කරදරෙනෝ වැටි මේ කාරණාව කියන්නත් ඕනේ. කාටද මේ වෙලාවේ අරගලේ ප්‍රතිලාභ හිමියුත්තේ සහ හිමි නොවී යුත්තේ කියලා. එකන්නේ අස්සං කරන්නේ කවුද මේ විශ්වාස භංගයට අස්සන් නොකරන්නේ කවුද කියන කාරණාව මත මිනිස්සුන්ට හිතාගන්න පුළුවන් කවුද පෙනුමට හරි මහිතන්න මෙතන ආණ්ඩු පක්ෂ ඉන්නාගෙන් ඉතින් විශ්වාස භංගෙ දිනන්න වෙන්නේ. ඒ ආණ්ඩු පක්ෂ ඉන්න ජනතාව පැත්තින්දලා මේකට අත් තමන්ගේ අත්සන දෙයි කියලා. නමුත් තමන්ගේ ජාමේ බේරගන්න හරි මෙතෙන්ට අත්සන දාන්නේ කවුද කියලා මිනිස්සුන්ට බලාගන්න පුළුවන් විශ්වාස භංගෙ ගෙනාවොත්. ඉතින් ඒක මේ ප්‍රොසෙස් එකේ තියෙන එක හොඳක්.
ඔව් ඒක ඇත්තටම අපිට අනාගතයටත් ලොකු ඉන්පුට් එකක් හැටියට ගන්න පුළුවන් මේ ඊළඟ
වතාවක
ගේන්නේ කියද්දී. ඔව් අපේ ඇස් වහලා අපිට බොරු කරලා හිටපු අය කවුද ඊළඟට මෙතන ප්‍රශ්නේ ඔය කිව්ව වගේ තමන් බේරෙන්නවත් කියලවත්
කරපු
අය කවුද අස්සංගරේ නැත්තේ කවුද ඒ වගේ. එතකොට ඇත්තටම අපි මේගොල්ලන්ව තියාගන්න ඕනේද කියන එක අපිට තීරණයක් ගන්න පුළුවන්ගේ.
ඒකන් තමයි මම හිතන්නේ අපි අර කලින් කිව්වේ මේක විපක්ෂයට මෙච්චර වාසිසහගත තත්ත්වයක් තවත් නැහැයි කියලා. ඉතින් ඒ කොහොමුණත් දෝෂාභියෝගේ එක පැත්තකින් තියෙනවා. ඒකත් එක්කම මැතිවරණයක් ඇඳවන්නත් පුළුවන් පාර්ලිමේන්තුවට. දැන් බලේ ඉන්න ආණ්ඩුව හිතන්නකෝ අයවැය කතාව කියලා අයවැය කතා වෙලා ඡන්දයක් තිබිලා අයවැය පෙරදුනොත් ඒ ආණ්ඩුවට ආණ්ඩු කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට පාලන බලයක් නැහැ ඒ වෙලාවට මැතිවරණයකට යන්න. ඉතින් දැන් මේ තියෙන පාර්ලිමේන්තුවටත් දැනෙනවනම් එළියේ තියෙන ප්‍රෙෂර් එක මම හිතන්නේ ඒගොල්ලන්ටත් ගන්න පුළුවන් එක උත්තරයක් තමයි මැතිවරණයකට යන එක. හැබැයි එතෙන්දි මේ සමාජය ඇතුලේ දැන් මැතිවරණ කොමසාරිස්සගේ මේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වගේ මේක ගැන වෘත්තීමේ අත්දැකීම් තියෙන මිනිස්සු කියනවා මේ වෙලාවේ මැතිවරණයකට යන්න බෑ ඊට මාස 6ක් විතර යනයි කියලා. ඒක ගැන මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඇයි මාස 6ක් යන්නේ කියලා. එතන ඔයාලට මොකක් හරි ඉන්පුට් එකක් තියෙනවද?
ඇත්තට මෙතන නීති ප්‍රතිපාදන වලින් නම් ඇත්තටම එහෙම මාස 6ක්ම යන්න ඕනේ කියලා ස්ථිර කාල සීමාවක් දාලා නැහැ. ඒ වුණාට අපේ රාජ්‍ය සේවයේ තියෙන අතිශය කාර්යක්ෂම බව සහ ඒ වගේ දේවල් ඊළඟට හේතු වෙනවා. ඇත්තටම මැතිවරණ කාර්යාලයට මේක සංවිධානය කරලා ඡන්දයක් තියන්න පුළුවන් තැනට ගේන්න ඒගොල්ලන්ට ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි ඇත්තට මේගොල්ලෝ කියන්නේ. මාස 6ක් වගේ කාලයක් අපිට යයි කියන එක.
ඒ කියන්නේ එතන එතකොට නීතිමය බාධාවකට වැඩිය
ප්‍රායෝගික
ප්‍රශ්නයක් මේ. එතන තමයි මේ එහෙනම් මැතිවරණ කොමසාරිස් වගේ කට්ටිය කියන්නේ අපිට උපකල්පනය කරන්න එන්නේ. ඒ අදහස් කරන්නේ අර අරාජික බව ගැන, මාස 6ක අරාජික බව ගැන. එතෙන්දි කතා වෙනවා මේ ඒකත් එක්කම දැන් මැතිවරණයකට යනවා නම් සහ ව්‍යවස්ථා සංශෝධනයකට වගේ පිළියම් වලට යනවා නම් යම්කිසි සභාග ආණ්ඩුවකට අන්තර්කාලීන විසඳුමකට පාර්ලිමේන්තුව ඇතුලේ පිළියමක් ගැන එහෙම කතා බහකුත් තියෙනවා. ඉතින් එතෙන්දි මට හිතෙන්නේ මේ ඒ වෙලාවේදීත් අන්තර්කාලීන විසඳුම රටට තියෙන එකම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඒක ජනතාව කොයි විදිහට බාරගනීද කියන ඒ ප්‍රශ්නේ තියෙනවා. මොකද දැන් ඉන්නේ මාර් කේන්තියකින් මිනිස්සු. එතකොට ප්‍රොසෙස් එක ගැන එහෙම නැත්තම් මේක නීතියටම අනුව විසඳගන්න එක ගැන ජනතාවගේ ප්‍රතිචාරය මොකද්ද කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවටත් ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ.
ඔය ඇත්තටම මම හිතන විදිහට මේ වෙලාවේදී ඔය අපිට තියෙන ප්‍රශ්නේ නීතිය දන්න කට්ටිය ඉස්සරහට ඇවිල්ලා අපිට පැහැදිලි කරලා දෙනවා නම් ඒක ජනතාවගේ පැත්තෙන් ඊළඟ පියවරකට යද්දී ඇත්තට මේක ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙනවා.
ප්‍රයෝජනයක්. ඔව්. මම හිතන්නේ අපිටත් ඒක යන කියන්නේ අපිට කියන්නේ රට කරන ඉරි පොඩ්කාස්ට් එකටත් යම් කිසි දෙයක් කරන්න අපි සැලසුමක් ගැන කතා වුණා. ඉතින් ඒක ගැන සුභාරංචියක් තියෙනවා නම් ඒක ගැනත් දැනුම් දෙන්නම්. දැම්ම කියන්න බෑ මොකද්ද ප්ලෑන් අපේ ප්ලෑන් එක කියලා. මොකද තාම මේක අයිඩිය එකක් විතරයි. ඒ කියන්නේ මේ தත්ත්වය ගැන කතා කරන්න කොහොම හරි මේකත් එක්ක දැන් මේ ගිය පොඩ්කාස්ට් එකේ අන්තිමටත් කතා වුණා මේ දේශපාලනික අදේශපාලනික ඒ බෙදීම ගැන. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අපිට අදේශපාලනික විසඳුම හොයන්න පුළුවන්. ඒ කියන්නේ ගෝට ගෝ හෝම් කියන එකත් එක්ක සමහරක් මිනිස්සු කියනවා 225ම එපා වගේ කතාවල්. ඒක ගැන ඔයාට හිතෙන්නේ මොකද? දැන් මේ අපි සභා ගණ්ඩු ගැන කතා කරා. එතෙන්දි තියෙන්නේ අපි පත් කරලා යපු නියෝජිතයන්ගේ ඔළු මාරු කිරීමේ ක්‍රියාමාර්ගයක්. ඉතින් ඒක ඒකත් එක්ක තමයි මට මේ කාරණාව මේ සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුනේ. 225
වගේ ඕ සභා ගණ්ඩුවකට ආවා කිව්වත් කාඩ් කුට්ටම කොච්චර සපල් කළත් බූරුවා බූරුවා හැටියටම ඉන්නවනේ. එතකොට බූරුවා යන්නේ කාගේ අතරද කියන එකනේ අපිට මෙතනදී ගැටලුව වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක දැන් අපි තෝරගන්නවා නම් දැන් සභා ගණ්ඩුවක් වගේ දෙයකට තෝරගන්නවා නම් ඇස් වහගෙන මේක ෂපල් කරලා බෑ. අපි ඇස් අරගෙන මේක දිහා බලාගෙන ෂපල් කරලා අපි බූරුව ටික අයින් කරලා මේකේ ඉන්න යම් කිසි මට්ටමකවත්
නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හරි දැන් සභා ගණ්ඩුවකට ගියොත් එහෙම අන්තර්කාලීන විසඳුමකට ගියොත් ලක්ෂ්මන් කිරියල් වගේ මිනිස්සෙක් 100%ක් يعني දැන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විදිහට අපිට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් එයා අමාත්‍ය ධුරයක් දරනවායි කියලා. 100% නේ අපි හිතමු 90%ක් කියලා. يعني බොහොම ලොකු විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් මෙයා
කියන්න පුළුවන්
අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ගන්නවා කියලා. ඉතින් එහෙම මිනිස්සෙක් එක්ක කොහොමද ආණ්ඩු කරන්නේ? ඒ කියන්නේ එයාටත් දූෂණ චෝදනාවල් තියෙනවා. හයිවේකින් හොරගම් කරා කියලා චෝදනාවල් තියෙනවා. ඊළඟට නකල්ස් ප්‍රදේශයේ වගාවක් කර විනාශ කැලේ විනාශ කිරීම සම්බන්ධයෙන්.
ඔව්.
ඉතින් නේද එහෙම කට්ටියත් එක්ක කොහොමද අන්තර්කාලීන විසඳුමකට යන්නේ කියන ගැටලුව තියෙනවා. ඒකම
ඇත්තට මේක රට කරවන හැටි අපිට ජනතාවට ඇත්තට මෙතන ලොකු ප්‍රශ්නාර්ථයක්
තියෙනවා. ඔව් මං හිතන්නේ අර JVP එකටත් මේ වෙලාවේ තියෙන්නේ ඒ බය තමයි. يعني ඒගොල්ලෝ පහුගිය අවුරුදු 15 එහෙම භාග විසඳුම් වලට යන්න නැතුව ඉඳලා මෛත්‍රීපාල සිරිසේන කියන වෙලාවෙත් ඒකට මේ කඩේ පාන් නරකයි මේ කඩේ පාන් හොඳයි කියලා කියන්නෙත් නැහැ කියන තැනේ ඉඳපු කට්ටියට ලක්ෂ්මන් කිරියල් වගේ මිනිස්සෙක් එක්ක ඒකට ඉඳගන්න තියෙන අපිරියාව තමයි මේ වෙලාවේ අර සභා ගණ්ඩුවලට යන්න යම්කිසි බාධාවක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් දැන් මේ තැනට ආවේ අර 225 එපයි කියන කතාවත් එක්ක. මෙතෙන්දි මේ පොඩි කැලල කියලා අද පොඩ්කාස්ට් එක අවසන් කරන්න ඕනේ කියලා මට හිතුණා. දැන් පැයක් විතර ගිහිල්ලා තියෙන හන්දා මුලින්ම කියන්න ඕනේ දැන් මේ ප්‍රශ්නෙට අපි මේ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු අදේශපාලනික වුණ හන්දා. ඒක ගිය පාර පොඩ්කාස්ට් එකෙත් කිව්වා. ඒ කියන්නේ තමන්ගේ පාලකයා කවුද? පාලකයා කියන වචනේ නම් වැරදි. තමන්ගේ නියෝජිතයා කවුද? ඒ නියෝජිතයා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මොකද්ද කරන්නේ? එහෙම කරන එක සාධාරණද කියලා හොයලා බලන්න ඌමනාවක් නැති හන්දා තමයි මේ ප්‍රශ්නෙට ලංකාව වැටලා තියෙන්නේ. මොකද එහෙම ඌමනාවක් තිබ්බනම් එහෙම දේශපාලන සවිඥානික බවක් තිබ්බනම් අද මේ ගැටලුව මේ වලේ ලංකාව නැහැයි කියලා මට හිතෙනවා. ඉතින් දැන් ඒ වෙනුවට අපි බලන්න ඕනේ කොහොමද මේකට දේශපාලනික විසඳුමක් ගේන්නේ කියලා. ඒ දේශපාලනික විසඳුම මං හිතන්නේ 225 එපා වගේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි වලින් දෙන ගොන් කැම්පේන් වලින් ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා. ගිය පාරත් ඔය කතාවම කිව්වනේ 225 එපයි කියලා.
හරි 225 එපා කියලා අන්තිම ඇත්තටම බහුතරයක් දැන් ඉන්නේ ඊට කලින් පාර හිටපු 225
තමයි. ඔව්. ඒ කියන්නේ 225 එපයි කියලා වියත්මක් කියලා සෙට් එකක් ගෙනවා. හරි. හඳුන්netතිව gedara diyala e wenuwada nipunrana wage katti maatharin enawa e wenata handunnetti coop committee sabhapati mira kalin parliamentwe me parliamentwe 225 epai kiyala etentawa charitha heratta achchara mahaloku wiyatata hekiyawak tibbe na janadhipathiyara coop committee live ekak ayin karanakota samen kathanayaka coop committee live ekak ayin karanakota eka weredi kiyala kiyanne ඔය 225 එපයි කියලා ගෙනාපු වියතෙක්. හරි. ඊළඟට චන්න ජයසුමන. ඒ කියන්නේ මම හිතන්නේ එයත් ඔය වෛද්‍ය වෘත්තියට සම්බන්ධ හරි එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ඒකට සම්බන්ධ ආචාර්යවරයෙක් හරි එහෙම පුද්ගලෙක්. ඉතින් ආචාර්ය උපාධියක් තියෙන මිනිස්සෙක් මේ කොරෝනාස්සේ පැණියක් ප්‍රොමෝට් කරනවා. මේ 225 එපයි කියලා මිනිස්සුපත් කරලා ලැබපු අධේශපාලනික විසඳුම්. ඒකත් එක්ක අන්තිමට රටේ රාජ්‍ය නායකයත් දේශපාලඥයෝ එපයි කියලා 225න් පිට ඉඳපු ඇමරිකාවෙ ඉඳලා ගෙනල්ලා පැල කරපු රාජ්‍ය නායකයෙක්. මෙහෙම 225 එපා වගේ ගොන් කතාවලට රැවටිලා තමයි මේ අර්බුදේ මෙච්චර උඩුදුවන තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඉතින් මේ පාරක් එයිනේ තව මාස 6කින් හෝ අවුරුද්දකින් හෝ යම් කිසි කාල සීමාවක් ඇතුළත ඒ මිස්ටේක් එක කරන්න යන්න එපා. සහ ඒකට ඒ වගේ ගොන් කැම්පේන් වලට මේ අර්ගලය ඇතුලේ ඉඩක් දෙන්න එපයි කියලා ඉල්ලීමක් මට මේ වෙලාවේ තියෙනවා. ඔයාලට මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඇඩ් කරලා අපි පොඩ්කාස්ට් එක ඉවර කරමු අද දවසට කියලා මට හිතෙනවා.
නෑ ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕන හැම දෙයක්ම කියවුණා කියලා මට හිතෙනවා. මේ අපි
යෝ පැක් විතර රෙකෝඩ් කරා ගොඩක් දේවල්
කියවුණා. කාගේවත් ඕ ගොඩක් දේවල් කියවුණා ඇත්තට. අන්තිම වශයෙන් අවසාන වශයෙන් කියන්න තියෙනවා නම් කියන්නේ අපි ජනතාව හැටියට අපි දේශපාලන වශයෙන් මෝඩයෝ නොවීමු. අපි රටක් හැටියටත් මෝඩයෝ නොවීමු. අපි අර කලින් වා කිව්වා වගේම දේශපාලන වශයෙන් සවිඥානිකව අපි මේ දේවල් හොයලා බලමු නැති නිසා වැටිච්ච මේ තත්ත්වෙන් ගොඩ එන්න අනේ මන්නම් දේශපාලනේට නැහැ. අනේ මන්නම් දේශපාලනේ කතා කරන්නේ නැහැ. මන්නම් ඕවට නැහැ කියලා අපි අර මෝඩ විදිහට ඇඟ බේරගන්න එක අයින් වෙලා මම මේ රටේ මිනිස්සෙක් හැටියට මම දේශපාලනය පිළිබඳව අවබෝධයක් තියෙන මනුස්සයෙක් කියලා කටක් කරලා කියලා මෙන්න මේ වෙලාවේ මෙතන ඉන්න පුද්ගලයා දේශපාලන වශයෙන් කරන දේ වැරදි කියලා ඉවර වෙලා කියන්න තරම් අවබෝධයක් තියෙන මට්ටමට අපි මනසෙන් ගොඩ නැගෙමු කියලා අපි මේ කතාව අවසන් කරනවා. ඒකත් එක්කම අපි අද අපේ පොඩ්කාස්ට් එකේ 90 වෙනි කොටසෙන් සමුගන්නවා. අපේ ඊළඟ 91 වෙනි කොටසත් එක්කත් එකතු වෙන්න කියන ආරාධනයත් එක්කම අපි අදට නවතිනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
ආයුබෝවන්.